භාවනාව භාවිතා කරන හැටි අපි කතා කරමු. දැන් අපි උත්සාහවත් වෙන්නේ එතනින් එහාට මේ සමතහන තුළ අපිට මොනවද කරන්න තියෙන්නේ කියන විමසා බැලීම කරන්න. නාම රූප ප්‍රඥා විඥාන විඥානයේ හට ගැනීම නාම රූපයන්ගේ ප්‍රතිවිරුද්ධ විඥානයේ කර්ම සහිතද වෙනවා කර්ම රහිතද වෙනවා. කර්ම සහිත විඥානයේ නැවත නාම රූප හදාගෙන නාම රූප ප්‍රඥා විඥාන විඥාන ප්‍රඥා නාම රූපං කියන පිළිවෙල. නාම රූප දෙකේ නුවණ යෙදිනා යොනිසෝ මනසිකාරයේ යෙදුණු දැනගැනීමක් ඇති වෙන එක සම්මා දැනගැනීමක් වෙනවා. සම්මා දිට්ඨියක් වෙනවා. එය විඥානපත්තියෙන් නැවත නාම රූපයකට යන්න හේතුවක් වෙන්නේ. නිසා විඥාන නිරෝධයකට ඒ විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයකට නාම රූප නිරෝධයෙන් සලායතන නිරෝධයකට සලායතන නිරෝධයෙන් ස්පර්ශ නිරෝධයෙන් ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධ සංඥා නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජරා මරණ ශෝක පරිණාම දුක්ඛ දෝමන ස්යන්නේ සියලු දුකේ නිරෝධය සිද්ධ වෙනවා. මෙතන යෝනිසෝ මනසිකාරයෙන්ම යෙදෙනවා. ඔන්න දැන් අපට හමුවෙනවා ලෞකික ප්‍රතිපදාවෙහි කරන යෝනිසෝ මනසිකාරයත් ලෝකෝත්තර ප්‍රතිපදාවෙහි යෙදෙන යෝනිසෝ මනසිකාරයත් දෙකෙන් වෙනස. ලෞකික ප්‍රතිපදාවෙහි යෝනිසෝ මනසිකාරයේ හේතියෙන් භාවිතා කරන දේද ලෝකෝත්තර ප්‍රතිපදාවට සාපේක්ෂව නියමක සාපේක්ෂව අයෝනිසෝ කියන ගණේටම යනවා. නිර්වාණ ප්‍රතිපදාවෙහි පාපේ විතරක් නෙවෙයි නැති කරන්නේ. පව් පැත්ත විතරක් අකුසල පැත්ත විතරක් නෙවෙයි දුරලන්නේ. පුණ්‍ය පාප පහිනස්ස ප්‍රහීණ කරන්නේ පින්පව් දෙකම. ලෞකික වූ කුසල අකුසල දෙකම දුර වෙනවා. ලෝකෝත්තර ප්‍රතිපදාව. එයි අපි කියන්නේ කර්ම. කර්ම තියෙනවා කුසල කර්ම තියෙනවා අකුසල කර්ම තියෙනවා. කුසල කර්මයට ප්‍රතිසන්ද විපාක ප්‍රවෘත්ති විපාක. අකුසල කර්මයට ප්‍රතිසන්ද විපාක ප්‍රවෘත්ති විපාක. කුසල කර්මයට එබඳු විපාක. එතකොට කුසලයේ විපාක වෙන්නේ නැවත උපදීන හේතු උපන්තන පවතින. අකුසලයේ ඉස්සක් වෙන්නේ නැවත උපදීන හේතු උපන්තන පවත්වන. වෙනසක් තියෙනවා සුගති දුගති. නිවනට සාපේක්ෂව කොතැනක උත්පත්ති ලැබුවා දුගති කියන ගණයට යනවා. නිබ්බානං වා පුනිදාය සම්මා උත්පත්තියෝ දුංගති. නිවනට සාපේක්ෂව සියලුම උත්පත්ති දුගති වෙනවා. එයි ජ ජාති ජරා මරණ දුක පරිදි දුක් දුන්නා මේ හැම තැනකම යෙදෙන නිසා දුක ඇති නිසා එනිසා ලෝකෝත්තර ප්‍රතිපදාව වෙනකොට මේ දෙපැත්තම සුදු කර්ම කළු කර්ම සුදු කළු කර්ම මේ සියල්ලම අතහැරිලා සුදුද නොවු කළුද නොවු සුදුද නොවු කළුද නොවු කර්මයක් වශයෙන් ඒක විපාක පිළිබඳ පොළොවේ එකක් නේ කර්මක් හේතු නිසා ජාතිය හේතු නිසා පිළිබඳ පවතින දැන් අපි නිමිති සතහන් කියන තැන හඳුනගත්තා. දැන් මේ නිමිත්ත සතහන හඳුනගන්නවා කියන තැන දෙකක් කුසලයේ. දැන් අපි අකුසලයේ අතහැරලා කුසලයේ මතු කරගත්තා කියනවා. අකුසලයේ මතත් කුණ්ඩි ලක්ෂණයි, වැවුල ලක්ෂණයි, මූණ ලක්ෂණයි, දත් ලක්ෂණයි, ඇස් ලක්ෂණයි හම ලක්ෂණයි කියලා ගන්නවා. දැනේ ලෝකයේ අකුසල සාගත බව අපි අතපත් කරලා අසුභ බව ප්‍රකට කරගත්තා. ඒ කියන්නේ ලෞකික අකුසලයේ දුරු කරලා කුසලයේ ගත්තා. අකුසලයේ අත්හැරලා කුසලයේ ගත්තා. දැන් මෙන්න මේ ලෞකික කුසලයක් අපහැරලා ලෝකෝත්තර කුසලයේ ගන්න. එතන ගන්න නම් එතනට යන්න නම් අපි දැන් මේ අරමුණ දිහා මේක වැඩි උපේක්ෂා සහගත බවකින් ඉවසන්න වෙනවා. අරමුණ නිමිත්ත හොඳට වඩාගෙන අසුභ භාවත හොඳට මෙනෙහි කළා නම් දැන් උපේක්ෂා සහගත වෙලා ඉඳ දැන් දෙපැත්තකට දුවන්නේ අපි මෙතෙක් ඉත වඩනවා කියපු කාලය තුනේ වරක සුභවතුනු කියන වරක අසුභවතුනු කියන කොණ්ඩෙ සුභයි කියමක් තියෙනවා අසුභයි කියමක් තියෙනවා නියද ධම්ම සුභවතුනු ධම්ම වෙනවා අසුභවතුනු මේ සුභවතුනු අනු වෙන මේ විතරකයන් යටපත් කරලා දැන් අසුභ විතරකයෙන්ම පහල කරගන්න. දැන් හිත දෙපැත්තකට දුවන්නේ නැහැ. එක තැනක නතර කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වැඩ පිළිවෙල තුළ ක්‍රියාත්මක වුණා නම් වෙනවා නම් වෙන කෙනෙකුට. දැන් ඊළඟට පුළුවන් මේ නිමිත්ත විභාග කරන්න. නිවර්තනය කරන්න. දැන් තැනක ඔන්න අර මම කියන්නේ මේවා වඩන්න කලින් පූර්ව දැනුමක් නැතුව සතර නුවණක් නැතුව මේක වැඩුවට ප්‍රතිඵලයක් ලබන්න බැරි නේ කියලා ඊළඟට මේ මෙතනදී මේ ප්‍රශ්න ගලපන මේ අරමුණ විභාග කරන්න නම් දැන් පූර්ව දැනුමක් ඕන. රූපේ කියන්නේ මොකක්ද? වේදනාව කියන්නේ, සංඥාව කියන්නේ, සංඛාරය කියන්නේ මොනවද? විඥානය කියන්නේ මොනවද කියලා දැනුවත් වෙන්න. ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව පූර්ව දැනුමක් කල්යාණ මිත්‍ර ආත්මයෙන් ළඟා තියෙනවා. අන්න ඒ පූර්ව දැනුම නුවණ ලබා තිබුණු කෙනෙකුට මේක පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. ඒ බව නොලබපු කෙනෙක් නම් දැන් තමන්ට තේරුම් ගන්න පුළුවන් මම මට මේ පිටේ දැනුම නොවන නැතුව මේක කරන්න බෑ නේද කියලා. ඒ සඳහා දැනුවත් වෙන්න මොනවද වෙන්න පුළුවන්කම තියෙනවා. කාටත් ඒ නිසා ප්‍රයෝජනවත් වෙනවා. මොකක්ද රූපය කියන්නේ? සබ්බ භූතා චතුන්නාස උපාදාය රූපං සත්තාරෝප මහා භූතා චතුන්නාස භූතානං උපාදාය රූපං ඉදං උච්චති සතරවන ධාතුව සතරවන ධාතුන් හටගත් දෙයක් භූත කියන වචනයට ඇතුළත් කරනවා රූපයෙන් රූප කියලා කියනවා කැදෙන දෙන වෙනස් වෙන රූපේ රූපය නිර්මාණය මොකින්ද සතර මහා ධාතු වහා සතර මහා ධාතු රූපයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන අතර එකතු වුණාම එකනලු පෙරණ තිබුණු වර්ණය සතහන ගන්ධය පූජාවන් අටගන්න දැන් අපි රසායනික වර්ග කීපයක් එකතු කළාම ඒ රසායනික වර්ගවල තිබුණු අලුත් වර්ණය හැදෙන අලුත් සතහන හට ගන්නවා එකතු වෙනවා අලුත් පෙර නොතිබුණු ගන්ධයක් ඇති වෙනවා ඒක ජීවවිද්‍යාත්මකව විවිධ දේශවල ගුණවත් වෙන විවිධ ගුණාත්මක බලකින් යුක්ත වෙන්නත් පුළුවන් මේ රසායනික ද්‍රව්‍ය එකතු කළාම අපි ඖෂධ වර්ග නිෂ්පාදනය කරන්නේ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ මේවා යම් යම් පරිමාණ තුල ප්‍රමාණයක් තුල එකතු කළා අනුපාතයන් තුල එකතු කළාම එකේක ගුණ ලැබෙනවා අපි සායම් වර්ග එකතු කළාම එකේක කළු සුදු එකතු කළාම අලුත් පාටක් වෙනවා පෙර නැති වුණු වර්ණයක් වෙනවා දැන් අලුත් සටහන ඒ වගේම මූල ධාතු එකතු වෙනකොට පෙර නැති වුණු අලුත් දේ හට ගන්නවා මේ හට ගන්න දේවල් වලට කියනවා උපාදාය කියලා. චතරෝ මහ භූත චතුන්නාංක උපාදාය රූපං. ඉදං උච්චති රූපං. රූපේ කියලා කියන්නේ පිටුට සතර මහා ධාතුවක් සතර මහා ධාතුවෙන් හට ගන්න දෙයක්. එන් අපි සම්මත ලෝකයේ කෙළොන් නියද සම්මත් නහර ඇතැත නිදුළු කියලා දකින්නේ සතර මහා ධාතුවෙන් සතර මහා ධාතුවන සතර මහා ධාතුවෙන් හතක දෙයක් පිළිබඳවයි ඒ නමින් නම් කරලා තියෙන්නේ මේ කෙච්චිය ලොන්න කියලා අත දිගු කරලා අපි පෙන්නන්නේ සතර මහා ධාතුවෙන් හතකට දැන් අපි බලන්න ඕන ඔන්න රූපේ පිළිබඳව දැනුම නොවන නැත්නම් ඊළඟට වේදනා සංඥා සංඛාර මේවම මොනවද නාමද රූපද වේදනා සංඥා සංඛාර විඥාන මේ හතරම නාම වේදයි හැබැයි වේදනා සංඥා සංඛාර තුනත් විඥානයත් අතරේ වෙනසක් තියෙනවා වේදනා සංඥා සංඛාර කියන්නේ සිතු විලි විඥාන කියන්නේ සිත චිත්ත චෛතසික රූප නාමය කියတဲ့ බෙදෙන කොට මේ හතරම තුලින් දිහේදී වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතරම නාම ඛණ්ඩ හැටියටයි නාම හැටියටයි බලවන්නේ දැන් ඔන්න බලන්න ඕන මෙන්න මේ ජන්මයත් නම් දැන් බලන්න ඔබ කේසා ලෝම නඛා කියලා මෙතෙක් කාලයක් ලක්ෂණයි කියන සුභයි කියන සංකල්පය උපදවාගත්ත තැනදී බෝ දැන් අසුභයි කියන උපදවාගත්ත තැනදී බෝ මේ දෙපළෙදිම ඔබට හමු වෙලා තියෙන්නේ නාමයේ රූපේ. ඔබ යමක් දිහා බලාගෙන සමී සුබයි ලස්සනයි කියලා බැලුවේ එතනම අසුබයි අසාරයි දුකයි පිළිසුන් කියලා බැලුවේ. දැන් හම්බ වෙලා තියෙන සතර මහා ධාතු හෝ සතර මහා ධාතීන් හටගත්තු දේ දැන් බලන්න සම්මතන වලට තියෙනවා. ඔබ මේ කෙස් කියලා, ලොම් කියලා, නියපොතු කියලා, දස්සේ කියලා, හමුවේ කියලා නම් කරපු තැන, නම් කරගෙන ඒක අසුභාකාර බවට පිළිගත්තු තැන බලන්න හොඳට දැන්. හමුවෙලා තියෙන්නේ රූපේද නාමයේද? නාමයේද රූපේද හම්බ වෙලා තියෙන්නේ? අපට පෙනීලා තියෙන්නේ මොනවද? නාම, චිත්ත, සයිසිත. අපට පෙනෙන්නේ මොනවද? චිත්තට සිතුවිලි. සිතුවිලි වලට කියන වේදනා සිතුවිල්ල, සංඥාව සිතුවිලි, සංඛාර සිතුවිලි. දැන් අපට පෙනෙලා තියෙන්නේ චිත්තට සිතුවිලි. සිතුවිලි කියන්නේ නාම. හැබැයි අපි මේ දිනා බැලුවේ නාම හැටියට. මේ රූපයක් හැටියට. එහෙනම් මෙතන හරි දැක්මක් තියෙනවද වැරදි දැක්මක්? මොකද වැරදි දැක්ම තුල උන කුසලයේ ඉඳ තිබුණා. ඇයි? අවිද්‍යා ප්‍රඥා සංඛාර. පුණ්‍ය සංඛාරය, සපුණ්‍ය සංඛාරය, අවිද්‍යා ප්‍රත්‍යයෙන් යෙදෙන නිසා. දැන් ඉන්න අපට ඕන අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව නිරෝධ කරන්න. අවිද්‍යාව නිරෝධ කරොත් සංඛාර නිරෝධය, සංඥාත් සංඛාර, අපුඤ්ඤාත් සංඛාර, ආඥාත් සංඛාර නිරෝධය. සංඛාර නිරෝධ කරන ප්‍රඥානේ නිරුද්ධයි, විඥානේ නිරෝධ කරන නාම රූප නිරෝධයි, නාම රූප නිරෝධයෙන් සලආයතන නිරෝධයි, සලආයතන නිරෝධයෙන් පරිච්ඡේ නිරෝධයි, ස්වර්ග නිරෝධයෙන් වේදනා නිරෝධයි, වේදනා නිරෝධයෙන් සංඥා. මේ සියල්ලම නිරෝධයි. සියල්ල නිරෝධයි. ඊළඟට මෙතන මොකක්ද අපට හමු වෙන අවිද්‍යාව? දැන් අපි මෙතෙක් කල් රූපේ පිළිබඳවයි සුභ සංකල්පේ උපදවා ගත්තා. රූපේ පිළිබඳව සුභාසුභ සංකල්පයේ උපදවාගත්තේ රූපේ ළඟ නෙවෙයි, සිතුවිලි ළඟයි. අපට රූපේ හැටියට පේන තියෙන්නේ සිතුවිලිමයි. අපි සිතුවිලි ළඟ රැවටිලා තියෙනවා රූපේ බවට. කණ්ණාඩිය ළඟදී අපට පෙනුනේ හැමදාම ප්‍රතිබිම්බය. කන්නාදීදී පෙනෙන ප්‍රතිබිම්බයක්, ප්‍රතිඡායාව. ඡායාව ඡායාව හැටියට නොදන්නා තැන, ප්‍රතිබිම්බයේ ප්‍රතිබිම්බයේ හැටියට දැනගන්න බැරි වෙච්ච තැන අපට කය හසු වුණා. තණ්හාවට උපාදාන වුණා කය. පෙනුනේ ප්‍රතිබිම්බයේ අපි අල්ලගත්තේ කය. කොණ්ඩෙ හැදුවා, මම හැදුවා, එන්නේ හැදුවා, දස්සික හැදුවා, ඇඳුම් හැදුවා. කය ස්පර්ශ වුණා, කය හසු වුණා. හැබැයි අපි කය කය අහුවුනේ, කය අල්ලගත්තේ ප්‍රතිබිම්බයේදී රැවටුණ නිසා. මොකක්ද රැවටීම? ප්‍රතිබිම්බය රූපයයි කියලා හිතාගන්න. ප්‍රතිබිම්බේ රූපයයි කියලා හිතාගන්න. ප්‍රතිබිම්බේ රූපයයි කියලා හිතාගත්ත විතරයි චින්තනයේ වරද්දක් තියෙන්නේ. පෙනිලා තියෙන්නේ රූපේ නම් නෙවෙයි, රූපේ හමු වෙලා මේ කණ්ණාඩිය ළඟදී සාධාරණ රූපේ හම්බ වුණේ. කණ්ණාඩිය ළඟදී හම්බුනේ හැමදාම රූප ඡායාව රූප ඡායාවට රැවටෙනකොට රූපේ අයිතිකරුවා වුණා රූපේ හිමිකරුවා වුණා රූපේ ස්පර්ශය කරන්නා වුණා දැන් මෙතන දෙකල තියෙන ඒ කාර්යෙම නෙවෙයි පෙනෙන්නේ මොකක්ද හසියලා තියෙන මොකක්ද පෙනෙන්නේ මොකක්ද අපි අල්ලගත්තේ මොකක්ද අපි තෙස්ලෝන්නේ දත්තම්මත් නහර කියලා අපේ ආකල්පයේ උපන්නේ භෞතික වූ රූපයේ නා ඉබඳු රූපයක් පිළිබඳව නම් අපි මෙතනින් ගත්ත උත්තරේ එහෙනම් අපි ළඟ සාමා විද්‍යාව රැඳිලා ප්‍රතිබිම්බය ළඟ රැවටිලා රූපේ අහුවෙලා ඒ රූපේ අල්ලගෙන කොච්චර අසුභයි අසාරයි දුඳඳයි පිළිකුල් කියලා බැලුවා උසල් වෙන්න පුළුවන් හැබැයි ඒක යම් කෙනෙක් ප්‍රවෘත්තිය නිසා අහුවෙච්ච තැනක් නිසා ඒකට කියන්නේ වෙනවා විද්‍යාපත්තින් හටගත්ත විඥාන සංස්කාරය දැන් බලන්න අපි මෙතෙක් කල් ජීවිතේ දුරු ඇසුරෙන් වඩපු කමතහන අවිද්‍යාවෙන් එහාට යම් අවිද්‍යාව දුරු කරන වැඩපිළිවෙලක් තිබුණාද එතන? තිබිලා නැහැ. එහෙනම් දැන් අපිට ඕන ප්‍රතිසන්දිය ගෙන දෙන්න, ප්‍රතිය ගෙන දෙන්න. සුදුකන් කර්ම ඉක්මවා යන සුදුද නෝ කල්ද නෝ කර්මයකට පිහිටින්න. කර්ම චේතන ප්‍රතිපදාවකට පිහිටින්න. කර්ම චේතන ප්‍රතිපදාවකට පිහිටින්නට නම් හඳුනාගත යුතු තැන මෙච්චරයි. මොකක්ද පේන්නේ? පේන දේ පේනවද? පේන දේ පේනවද? දැන් අපි බලනකොට පේන්නේම කෙස්, ලොම්, නිය, දත්, හම, මත්. පේන්නේ මොනවද? මොනවද තියෙන්නේ? එතන සිතුවිලි තියෙනවා. මෙතන සිතුවිලි නැවෙන්නේ හේතුව මොකක්ද? ප්‍රතිබිම්බයක් නැවෙන්න හේතුවක් තියෙන්නේ. හේතුව මොකක්ද? සතර මාර්ග. දැන් එළියෙන් තියෙන්නේ සතර මාර්ග. ඇතුළේ තියෙන්නේ අපිට හමු වෙන්නේ සිතුවිලි. ඇතුළතින් හමු වෙන්නේ අපිට එළියේ පිටත තියෙන්නේ. එහෙනම් අපට පෙනෙන දේ තියෙනවද? පෙනෙන්නේ කෙස්, ලොම්, නිය, දත්, හම, මස් ලක්ෂණ තියෙන, අවලක්ෂණ තියෙන කෙස් ලොම් දැන් මෙතන තියෙන්නේ එහෙම සංකල්පයක් හටගත්තට මෙතන තියෙන්නේ සංඥාවක් ප්‍රතිබිම්බයක් ප්‍රතිබිම්බයක් ප්‍රතිබිම්බයට හේතු වෙච්ච නිමිත්ත දිහා බැලුවොත් ප්‍රතිබිම්බයට හේතුව දිහා බැලුවත් එතන තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු හා සතරමහා ධාතු හටගන්නේ. එතකොට කෙස් කියන්නේ මොනවද? ධාතුවට වේදනා සංඥාවක්ද? කෙස් කියන්න ඕන ඔය දෙකෙන් කොයිද? සතර මහා ධාතුවට කෙස් කිව්වොත් හරියයිද? සතර මහා ධාතුවට කෙස් කිව්වොත් සතර මහා ධාතුවනේ ලොම් කියන තැනක් තියෙන්නේ, මේ කියන තැනක් තියෙන්නේ, දත් කියන තැනක් තියෙන්නේ, හම කියන තැනක් තියෙන්නේ, මත කියන තැනක් තියෙන්නේ. අපි රූප හැටියට ගත්තාම මේ හැම තැනකම තියෙන්නේ මොනවද? සතර මහා ධාතුව. එතකොට සතර මහා ධාතුවට කෙස් කියන්න පුළුවන් නම් ධාතුවට වෙන නමක් කියන්න පුළුවන්. දැන් දැන් අපි එක්කෙනෙකුට එක නමක් තියෙනවා. නම් ගොඩක් පනවන්න බෑනේ. එහෙනම් යාට එක නමක් තියෙනවා. සතර මහා ධාතුව කෙස් නම් කොතන තියෙනවා? කෙස් වෙන්න ඕනද? සතර මහා ධාතුව කෙස් නම් උත්තර සතර මහා ධාතුව තුන කොයි හැදී තිබුණා? කෙස් වෙන්න. නමුත් එහෙම වෙනවද? නෑ. එහෙනම් දැන් මෙතන ඡායාව හට ගැනීමට හේතු වෙච්ච ස්පර්ශ ආයතනය ගැන බැලුවා. එහෙ තියෙන්නේ සතර මහා ධාතු. ධාතුන් හටගත්ත දේ එතනක් සිද්ධු වෙන්නේ, එතනක් සම්බ වෙන්නේ ධාතු. මෙතන තියෙන්නේ ඉතිරි. මෙතන තියෙන්නේ හැබැයි නිසියක්. තෙමෙන ස්වභාවයක් විතරයි. එහෙනම් කෙස් කියන්නේ මොකක්ද? ලොම් කියන්නේ නිය කියන්නේ මොකක්ද? සංඥාවනේ අපිට තේින්නේ. අපි එක එක සංඥාවට එක එක නම් පැනවීම කරලා තිනවන සම්මතය කියන කම වෙන්න උදන්න. දැන් කෙස් කියන කොටත් අපිට යමක් පේනවා, යම් සංඥාවක්. ලොම් කියන කොටත් යම් සංඥාවක්. නිය කියන කොට තව සංඥාවක්. දත් කියන කොට තව සංඥාවක්. හම කියන කොට තව සංඥාවක්. දැන් මේ සංඥාවේ මොන මොන හැදේට තුනක් මේ ඔක්කොම හිතේ හටගන්නේ නැහනේ. එතකොට සංඥාවට අයිතිද නම? එත් කියන නම සංඥාවට අයිතිද? ලොම් කියන නම සංඥාවට අයිතිද? සිතුවිලි වලට අයිතිද? එහෙනම් රූපයට අයිතිද මේ? නාමයට අයිති. එහෙනම් මොකද? සිත්ලෙන්නේ නැත්නම්. එහෙනම් මොන සංඛාර ලෝක. සංඛාරයේ කලකිරෙන්න ඕන කියන්නේ මේකයි. සබ්බේ සංඛාරා යදා පඤ්ඤාය පස්සති. මේ සංස්කාරවල යම් දවසක ප්‍රඥාවෙන් දකිනවා නම් කලකිරෙනවා කියලා කියන්නේ මෙතන. දැන් බලන්න මේ දෙකටම අයිති නැති එක. පැනවීමක් දැනගැනීම මාත්‍රයක් විතරයි. දැන් අපි ප්‍රතිබිම්බය ළඟ අන්නාදී ළඟ ප්‍රතිබිම්බය ළඟ මේ තියෙන්නේ මොනවද? එතනට පනව ගන්න මොනවද කියලා හොඳට බලමු. කල්පනා කරන හඳුන ගන්න නුවණක් ඕන ඒ සඳහා. ටිකක් හිතන්න මේක ගන්න. දැන් බලන්න කෙස්ලොම් දත් සම්මස් මහරු ඇට ඇට මුදුළු වකු ගඩු මේ කීපියා බලපු තැන්වල ස්වභාවය තියෙන්නේ මොකක්ද? තේන්නේ මොකක්ද? තේනන්දී තියෙනවා. තියෙන නිසා පේනවා. තියෙන දේ තේන දේ මේ බඳු ඒත් අපේ දැනගැනීම කුමක්ද? දැන් අපි තණ්හා කරලා තියෙන්නේ ලෝභය ඉපදලා තියෙන්නේ දේශය ඉපදලා තියෙන්නේ ධාතුවටද? එහෙනම් සංඥාවද? අපි ඇලුම් කරලා තියෙන්නේ කෙස් වලට. අපි කෙස්නේ ලස්සනයි කියන්නේ, කෙස්නේ අලස්සනයි කියන්නේ, රැවුලනේ ලස්සනයි කියන්නේ, දත්නේ නියපොතුනේ හමනේ ලස්සනයි කියන්නේ. දැන් අපි ලස්සනයි කියලා තණ්හාවෙන් වැළඳ ගන්න මොකද්ද කියලා බලන්න. මේ දෙන්න නාමයේ කියන්නේ එහෙනම් ඒ කියන්නේ සංඥාව කෙස්නේ එකයි කියන්නේ. සංඥාවෙහි කෙස්සත්, කෙස්වල සංඥාවයි. සංඥාව කෙස්සහිතයි, කෙස් සංඥාව සහිතයි. සංඥාව තුළ කෙස්සත්, කෙස්වල සංඥාවයි. අපි කෙස් කියලා පණවන්නේ සිටින්නේ නේද? එහෙනම් අපිට නාම රූප දෙක වෙන වෙනා අපේ සම්මතය වෙන් වෙන්න ඕනේ. අපි කොච්චර මායාවකටද නිරින්දුවකට කරවතිලා තියෙන්නේ කියලා. එතනයි මේක බලන්න තියෙන තැන. තවදුරටත් මේ සම්මතය ගැන හොඳට හඳුනා ගන්න ඉස්සෙල්ලා තමන්ට තේරෙන්නේ මොකද්ද කියන්නේ? ඒ බ්ලොම් නිය දත් කම මාස නහර එතකතු එතනදී වකුගඩු මේ විදිහින් අපි නම් පනවමින් නමු මෙතන කිච්චමයි මෙතන ලොම්මයි මෙතන නියමයි කියලා බලපු 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 තැන්වල තියෙන්නේ මොනවද? සංඥාවක් තියෙනවා. සංඥාවට උඩ කෙස්ද ලොම්ද? සංඥාව කෙස්ද? සංඥාව කෙස් කිව්වොත් ලොම් කියන්නේ එකක් නෙවෙයි යන්නේ. එතකොට දැන් අපි හිතන්න දැන් මෙහෙම අපි පින්තූර ටිකක් අඳින විදිහ බ්ලැක් බෝඩ් එකේ පින්තූර ටිකක් අඳිනවා. පින්තූර ටිකක් ඇඳලා එක එක පින්තූරෙට එක එක නම අනව. දැන් නම ඒ පින්තූර වලට අයිති තමයි. ඒක අපි හිතින් පණවපු පැනවීමක් කරන්නේ. ඒක සමුදයක් විතරයි. සමුදයක් විතරයි. එතකොට දැන් අපි ඇලුම් කරලා තියෙන සම්මුතියට පරමාර්ථය. සම්මුතිය කියන්නේ තියෙන එකක්. තියෙන එකක්ද නැති එකක්ද? නැති එකක් කියනවාට තියෙන බවට හිතෙන් හදාගත්ත එකක්. හිතෙන් හදාගත්ත එක මොකක්ද කියන්නේ? දෘෂ්ටිය. දැන් අපි ඇලුම් කරලා තියෙන මොනවද? දැන් ඉතින් අපි මේ අනුකම්පාව කරලා හඳුනා ගන්න ඕන මොකද්ද? දෘෂ්ටිය. ඒකම එන්නෝ නැනේ අපි මෙච්චර කාලයක් එළිලා තියෙන්නේ, ගැටිලා තියෙන්නේ මේ හිතෙන්ම හදාගත්ත දෘෂ්ටියකට. එහෙම හඳුනා ගන්නකොට සෞදෘෂ්ටත් ලෝභ දේශ මොහ තීන්දිය සම්මතයේ සම්මුතිය හඳුනාගත්තට පස්සේ කෙත් මෙහි තියෙනවා, මෙහි තියෙනවා, අරෙහි තියෙන එක ලක්ෂණයි, අතන තියෙන එක ලක්ෂණයි කියන කොහෙන් යන ගමන පුස්තින්නේ? මෙහි තියෙනවත් නෙමෙයි, මෙහි තියෙනවත් නෙමෙයි, කෙත් කියන්නේ මේ හදාගත්ත සංකල්පයක් දෘෂ්ටියක් කියලා බලන එකයි කරන්නේ. දැන් ඔන්න මේ කමඨානේ වැඩි දුරටත් අපට විමසන්න තියෙන්නේ, හඳුනා ගන්න තියෙන්නේ මෙන්න මේ බලතල.